ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ මගේ අංක PS ඇලයිරක් PSA ඇලයිරක් බිඳු දෙකයි ඇලයිරක් හත ඇලයිරක් රෝමංගිලක්කං නමය ඇලයිරක් තුන ඇලයිරක් එක 2025 ජනවාරි 24 වෙනි දින ගරු IWM ජගත් වික්‍රමරත්න මැතිතුමා කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගරු කථානායකතුමනි 40 වෙනි අධිකාරයේ වූ මහජන ආරක්ෂක ආඥා පනත 40 වෙනි අධිකාරයේ වූ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වෙනි වගන්තියෙන් මා වෙත පැවරුණු බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළවෙනි උපලේඛනයේ විනිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන් එහි දෙවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැදවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥා පනතේ 21-2 වගන්තිය සමග කියවිය යුතු 2 වරන් ඇතුළ 3 වගන්ති ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුව වෙත මෙයින් දැනුම් දෙමි. මේට හිතවත් අනුර කුමාර දිසානායක ජනාධිපති. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් 2025 ජනවාරි 20 වෙනි දින වරප්‍රදාත ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකිය. කථානායකයා විසින් ලිපි ලේඛන ආදිය පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වරන් ඇතුළේ 6 ව්‍යවස්ථාව ප්‍රකාරව 2016 මුදල් වර්ෂයේ සඳහා විදුලිකාධිපතිවරයාගේ වාර්තාවේ 9 වෙනි කාණ්ඩේ රෝමන් ලංකං අංක 24 කොටස 2018 මුදල් වර්ෂයේ සඳහා විදුලිකාධිපතිවරයාගේ වාර්තාවේ 9 වෙනි කාණ්ඩේ රෝමන් ලංකං 39 කොටස 2021 වර්ෂයේ සඳහා විදුලිකාධිපතිවරයාගේ වාර්තාවේ 2 වෙනි කාණ්ඩේ රෝමන් ඉලක්කම් 58 කොටස සහ 9 වෙනි කාණ්ඩේ රෝමන් ඉලක්කම් 46 සහ 47 කොටස් සහ 2023 මුදල් වර්ෂය සඳහා විදුලිකාධිපතිවරයාගේ වාර්තාවේ 2 වෙනි කාණ්ඩේ රෝමන් ඉලක්කම් 33 සහ 34 කොටස් සහ 9 වෙනි කාණ්ඩේ රෝමන් ඉලක්කම් 19 සහ 20 කොටස් මම ඉදිරිපත් කරමි. කර පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
කරු කථානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරනවා.
කරු විපත්තනායකතුමනි,
අපට පැහැදිලි කිරීමක් කරගන්න කරු කථානායකතුමා, දැන් ඔබතුමා මේ ඉදිරිපත් කරපු නිවේදන දිහා බැලුවහම ඔබතුමා අපොහොසත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කිටුපත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නු නිගමනය ප්‍රකාශයට පත් කරන්න. මොකද පහුගිය දවසක අපි දැක්කා විශේෂයෙන්ම මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිළිබඳව ඒක දැනටමත් ගරු කථානායකතුමාට ලැබිලා තිබෙනවා කියලා අත් වශයෙන්ම මැතිවරණය පවත්වන කාලසටහන පවා රටට ඉදිරිපත් කළා. ඒක බොහොම පැහැදිලිව මාධ්‍යවල ගියා. නමුත් අද ඔබතුමා අපොහොසත් වෙනවා මේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීලා තිබෙනවායි කියන තීන්දුව මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයට පත් කරන්න. ඉතින් මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් විශේෂයෙන්ම මේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳව රටට ප්‍රකාශ කරත් ඒ තීන්දුව ඔබතුමාට ලැබිලා තියෙනවායි කියලා. ඇයි ඔබතුමා අපොහොසත් වෙන්නේ මේ තීන්දුව අද මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයට පත් කරන්න? මට ඒක දැනගන්න අවශ්‍යයි.
ගරු විපක්ෂනායකතුමනි, මා වෙත එම වාර්තාව මෙතෙක් ලැබී නොමැත. ගරු පාර්ලිමේන්තු සභානායකතුමා,
ගරු කථානායකතුමනි, ඔබතුමා විසින් ඉදිරිපත් කරන ලද වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරමි.
රෝමන් ඉලක්කම් අංක 2 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 35(1) වගන්ති ප්‍රකාරව විගණකාධිපතිවරයා විසින් මා වෙත ඉදිරිපත් කරන ලද ජාතික විගණන කාර්යාලයේ 2025 වර්ෂයේ සඳහා වන වාර්ෂික කාර්ය සටහන 1(35)(3) වගන්ති ප්‍රකාරව මම සභාගත කරමි. අංක 3 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම විවස්ථාවේ 41(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම විවස්ථාව සභාවේ තෙවැනි වාර්තාව මම ඉදිරිපත් කරමි. ලිපි ලේඛන ආදී පිළිගැන්වීම ගරු දායකයෙකුරි
ප්‍රධානගතුමනි, මම මේ නැවත වැදගත් නිසා අහන්නේ, මොකද දැන් මේ පළාත් පාලන මැතිවරණ පිළිබඳව අපි දැක්ක අපේ මාධ්‍ය ප්‍රකාශකතුමා, කැබිනට් ප්‍රකාශක අපේ නලින් ජයසමැතිතුමා කිව්වා බ්‍රහස්පතින්දා ගිය සතියේ, මම බදාදා බ්‍රහස්පතින්දා තිබුණේ ප්‍රෙස් එකේදී, මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කථානායකතුමා වෙත යවලා තියෙන්නේ කියලා. ඉතින් මම දන්නේ ඇයි එහෙම ප්‍රකාශයක් කරේ කියලා. මොකද හේතුව තවමත් ඒ සම්බන්ධව තීන්දුවක් මෙතුමා කිව්ව විදිහට අපිට ඔසවන්න ලැබිලා නැහැ. ඒ නිසා සිකුරාදා නඩුව ආපහු කැඳෙව්වා. ඔබතුමා බ්‍රහස්පතින්දා තමයි කිව්වේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේක යවලා තියෙන්නේ කියලා. ඉතින් මේක මම දන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිවැරදි කාරණා අරගෙනද ඒක කතා කරේ නැද්ද කියන කාරණා නැත්නම් ඔබතුමා මට කියන්න බෑ මොකද ඇත්තටම දැනට වෙලා තියෙන්නේ කියලා. මොකද ඇයි එහෙම ප්‍රකාශයක් කරේ කියලා. ඔය ශ්‍රේෂ්ඨාධිකරණයේ එහෙම එකක් යවලා නැත්තම් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විදිහට අමුතුමෙක් විදිහට ඔබතුමා ඒක කරපු ප්‍රකාශය මම හිතන්නේ හරි කියලා. පොඩ්ඩක් ඒකෙන් ප්‍රකාශ කළොත් හොඳයි.
කථානායකවරයාක් දැන් ඉදිරිපත් කරානේ, ඒක තමයි නිවැරදි දේ, තාම ලැබිලා නැහැ කියන එක.
හරි, දායසේකරි මන්ත්‍රීතුමා, අපි හරි දැන් ඒ කාරණාව දැන් ඔබතුමාලට මම පැහැදිලිව ප්‍රකාශ කරා මෙතෙක් ලැබිලා නැහැ කියලා. අපි
මේ ප්‍රකාශ කරන්නේ මම හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන කවුරුත් නෙවෙයි. එක, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක. දෙක, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක. තුන, අමාත්‍යවරේ, කැබිනට් අමාත්‍යවරේ. එතකොට එතුමා මේ ප්‍රකාශය කිව්වේ ඇයි? එහෙනම් ඒක ඒක මේ ඉල්ලාස් කරගන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එහෙම තීන්දුවක් දීලා නැත්තම් කොහොමද මේ මෙහෙම ප්‍රකාශ කරන්නේ? වැරදීනේ ඒක. ඒකයි මම කියන්නේ.
ගරු විපක්ෂ නායකතුමා,
ඇත්ත වශයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය යම් කිසි කෙටුම් පොතක් පිළිබඳව විභාග කළා, තීන්දුවකට එළඹිලා, ඒ තීන්දුව එවන්නේ ඔබතුමාට මේ සභාව දැනුවත් කරා. ඉතින් මෙතනදී ඔබතුමාගේ වරප්‍රසාද උල්ලංඝනය වෙලා තිබෙනවා. මේ 225ම වරප්‍රසාද උල්ලංඝනය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඒ ක්‍රියාවලිය ඔබතුමා හරහා අවසන් වන්නට පෙර මේක රටට ප්‍රකාශය වීම පිළිබඳව ඒකයි මෙතන ගැටලුව තියෙන්නේ. නිසා අපිත් මේ අහන්නේ ඇයි ඔබතුමා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව එවලා තියෙනවා නම් ඇයි මේක මේ සභාවේ කියවන්නේ නැති හේතුව? දැන් ඔබතුමා ඒක ගැන උත්තරයක් දුන්නා. නිසා අර කාරණාව තමයි ගැටලුව. ඒ කියන්නේ මේ ක්‍රමවේදයේ උල්ලංඝනය වීම. ඒක තමයි ප්‍රශ්නය. ඒ නිසා විශේෂයෙන්ම අපි අහන්න කැමති කොහොමද එහෙම රටට ප්‍රකාශ වෙන, මම හිතන්නේ මේ ඉලෙක්ෂන් ටයිම් ටේබල් එකත් මැතිවරණ කාලසටහනත් කියවුණා. අහවල් දිනේ වෙනකොට ඡන්දේ තියෙනවා අර කම එකයි කියලා. දැන් මම ඒකයි පෙන්වන්න හදන්නේ මේ ඒක පිළිබඳව බලපතල ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ කථානායකතුමාගේ වරප්‍රසාදත් මේ
ගරු සභානායකතුමා.
ඔව්, ගරු කථානායකතුමනි, මේ නඩු තීන්දුව පිළිබඳව නෙමෙයි පැහැදිලිව ගත්තොත් මේ පළාත් පාලන මැතිවරණ පනත පිළිබඳව යෝජිත කැටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කීපයක් ඉදිරිපත් වුණා. ඒ නඩු පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරලා තිබෙනවා. ඒ අනුව ඒ නඩුවල තීන්දුව ලබා දීම පිළිබඳව ඒ පනතේ ආණ්ඩුකම ව්‍යවස්ථාවෙම ශ්‍රේෂ්ඨාධිකරණයට මඟ පෙන්වීමක් කරලා තිබෙනවා. ඒ නඩු තීන්දුව ලබා දිය යුතු කාල සීමාව ගැන ඒක රොකට් සයන්ස් නෙමෙයි. මම ඔබතුමාට කියන්නම් මේ පිළිබඳව ගරු කථානායකතුමනි, මේක ජාතික වශයෙන් වැදගත්කමක් නිසා විපක්ෂ නායකතුමා මතු කරපු දෙයක් උත් නිසා දැන් උදාහරණයක් කරුණක් වශයෙන් ගත්තොත් ගරු කථානායකතුමනි, මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ කවුරුන් හෝ පැමි මේ චැලෙන්ජ් කරේ නැත්නම් අධිවගර ලක් කරේ නැතිනම් අපට තිබුණා ෆස්ට් රීඩින් එකෙන් පළමු වර කියවීම අපි කරේ ජනවාරි 9 වෙනිදා. එතකොට අපි දින 14ක් දෙන්න ඕන එක මේ ණය පත්‍රය තිබෙන්න ඕන. ඒ දිනේ අවසන් වෙනවා ජනවාරි 23 වෙනිදා 2025. ඒ අනුව අවශ්‍ය නම් පාර්ලිමේන්තුව තිබුණා කරු කතානායකතුමනි ජනවාරි 24 වෙනිදා මේක පාර්ලිමේන්තුවේ මෙතන විවාදයට ඉදිරිපත් කරලා පක්ෂීය පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස් උදහස් අනුව ඒ පනත සම්මත කරගත්තා ජනවාරි 24. ඒ තිබුණේ නඩුවක් දැම්මේ නැතුව ගියා නම් දැන් නඩුවක් නඩු දැම්ම නඩු දැම්මට පස්සේ කරු කතානායකතුමනි ශ්‍රේෂ්ඨාධිකරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මඟ පෙන්වීමක් කළා තිබෙනවා. ඒ තීන්දුව ලබා දීමට කාලයක් තීම කළා තිබෙනවා. ඒතර අප දැක්ක දේ තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට ඒක දින ඕන දවසක දෙන්න පුළුවන් බව ඇත්ත. නමුත් ඒකේ අවසාන සීමාවක් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ දෙන්න පුළුවන් අවසාන දවස තමයි ඒ අනුව 2024 පෙබරවාරි මාසේ 14 වෙනිදා. තව දින 9ක් දක්වා ශ්‍රේෂ්ඨාධිකරණයට කල් ගන්න පුළුවන්. ඔබතුමාට මේ තීන්දුව එවීම. එතකොට අපි සාමාන්‍ය ඕනම දේශපාලන පක්ෂයක නායකත්වයේ විසින් ඒක අමුතු දෙයක් නෙමෙයි. අපි මේ දිනවකවානු ආණ්ඩුකම ව්‍යවස්ථාවේ තියෙන දේවල් ඒවට අනුව සැලසුම් කරාම කරු කතානායකතුමනි පෙබරවාරි 14 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ඔබතුමාට ලැබෙනවා කියලා අපි පදනම් කළ බැලුවොත් අපිට යන්න පුළුවන් අන්තිම දවස කවද්ද? අපිට මැතිවරණයට ලබා ගත හැකි අන්තිම දවස තීන්දුව වෙන්නේ 18/90. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අන්තිමම දවසේ ඔබතුමාට තීන්දුව ලැබුණොත් තිබෙන දවස තමයි අපිට තිබෙන්නේ පාර්ලිමේන්තු ඊළඟ රැස් වෙන දවස් බලලා පෙබරවාරි 18 හෝ 19 හෝ වෙන දවසක අපිට පුළුවන්කම තිබෙනවා මේ 50 කෙනුම්පත මෙතන විවාදයට ලක් කරා. ඊට පස්සේ ගරු කතානායකතුමනි ඒකට ඒකෙන් පස්සේ තමයි මැතිවරණ කොමිසම පුළුවන්කම ලැබෙන්නේ. පනත සම්මත වෙලා ඔබතුමා අසංකාරට පස්සේ තමයි පුළුවන්කම ලැබෙන්නේ මැතිවරණ කොමිසමට පෝල් නෝටිස් එක යවන්න, මැතිවරණ නිවේදනය යවන්න. ඒ නිවේදනයෙන් පස්සේ දින 14ක් දින 17 හමාරක් දින 14කුත් දින 17 හමාරකුත් කාලයක් ඇතුළතදී අපි ඒ පනතට අනුව නොමිනේෂන් ගන්න ඕන. එහෙම ගත්තට පස්සේ ගරු කතානායකතුමනි අපි දැක්ක දේ තමයි අන්තිම දවසට අනුව බැලුවොත් පෙබරවාරි 14 ඔබතුමාට මේ තීන්දුව ලැබුණොත් නොමිනේෂන්ස් ගන්න පුළුවන් දවස් වෙන්නේ මාර්තු 4 5 6 7 වෙන දවස් 12 දක්වා. මේ කැල්කියුලේෂන් එක ඕන කෙනෙක්ට කරන්න පුළුවන් පනත බැලුවට පස්සේ. ඒක රහසක් නෙමෙයි, ඒක නීතියක්. ඒ අනුව ගරු කතානායකතුමනි මැතිවරණ කොමිසමට බලය තිබෙනවා දින 35 දින 49 කාලයක් මැතිවරණ පවත්වන්න ප්‍රචාර කටයුතු වලට කාලය ලබා දිය යුතුයි. එහෙම බැලුවට පස්සේ වෙන්න පුළුවන් දේ තමයි 49 වෙනි දවස කවද්ද? 49 වෙනි දවස තමයි කරු කතානායකතුමනි අප්‍රේල් 24. අප්‍රේල් 24. ඒක රොකට් සයන්ස් නෙමෙයි. ඒ නිසා මැතිවරණයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතියන් අපේ ව්‍යවස්ථාවට අනුව පනත්වලට අනුව මේ මැතිවරණය පවත්වන්න පුළුවන් ඉඩ තිබෙනවා. විදිය තිබුණේ තමයි නඩු දැම්මේ නැතිනම් අප්‍රේල් මුල පුළුවන්. ඒක මැතිවරණ කොමිසම තමයි දිනේ තීන්දුව කරන්නේ. නඩු දාලා අන්තිම දවසට ගියොත් අප්‍රේල් අගට යන්න පුළුවන්, අප්‍රේල් අග සතියට යන්න පුළුවන්. ඒක තමයි අප රටට පැහැදිලි කළේ. මං හිතන්නේ ඕනම සාමාන්‍ය මේ පිළිබඳව උනන්දුවක් දක්වන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් කාරණයක්. ඒ නිසා ඒක තමයි අප ප්‍රකාශ කරපු දේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ඔබතුමාට ලැබිලා නැති බව ඔබතුමා දැනුම් දුන්නා. ඉතින් නීතියට අනුව ගත්තොත් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙබරවාරි 14 දක්වා මගේ දැනීම හැටියට කල් තිබෙනවා ඒ තීන්දුව දැනුම් දෙයි.
ගරු දයාසිරි මුද්‍රණ.
සර් පොයින්ට් ඔෆ් ඕඩර් සර්.
ගරු කතානායකතුමනි ඒ පැහැදිලි කරලද ඒ ක්‍රියාවලියේ ලොකු වරදක් තිබෙනවා. මම පෙත්සම්කරු හැටියට ශ්‍රේෂ්ඨාධිකරණයේ ගියවස්ථාවේදී එතන ප්‍රොවයිසෝ එකක් දීලා තියෙනවා මැතිවරණ කොමිසමට notwithstanding what is already stated in the earlier act. දැනටම තිබෙන පනතේ දවස් 14යි දවස් 17ක් ඇතුළත මැතිවරණ කොමිසම මගින් නාම යෝජනාව ලබා නාම යෝජනා සඳහා දිනය පෝල් නෝටිස් ලබා දිය යුතුයි කියන සඳහන කෙසේ වෙතත් මාස 3ක කාලයක් ලබා දීලා තිබෙනවා. එතකොට මාස 3ක් නොඉක්මන දවසක තමයි නාම යෝජනාව බාර ගැනීම පිළිබඳව එතන තිබෙන. I will just quickly finish it. එතකොට ගරු සභා කතානායකතුමා
දැන් ඔක
එතන මාස 3ක් කියන එක ඇතුළත සමාවෙන්න. මාස 3ක් ඇතුළත ඒ දිනය නියම කිරීමේ බලතල තිබෙන්නේ මෙතිවර කොමිසම සියලුම පක්ෂයේ සමග සාකච්ඡා කරලා ඔවුන්ගේ අවශ්‍යතාවය ඔවුන්ගේ යෝජනාව අරගෙන. ඒ මිසක් ඔය 14යි 17යි ඇතුළත පැවතිය යුතුන කාරණේ වැරදි කියලා ඉතා ගෞරවයෙන් මා කියා සිටිනවා.
ගරු සභානායකතුමා
ඔබතුමා දන්නවා දේශපාලන පක්ෂ වලින් දින අහලා මැතිවරණ දිනෙනිකුත් කරන්නේ නැහැ. දෙවෙනි කරුණ තමයි මේ මේ මේකට අදාළව ගත්තොත් මේ පළාත් පාලන මැතිවරණ දාලව ගත්තොත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් තිබෙනවා මැතිවරණ කොමිසමට වහාම මැතිවරණය පවත්වන්න කියලා. ඒ නිසා මැතිවරණ කොමිසම මේ පනතෙන් විතරක් නෙමෙයි මේ පිළිබඳ දෙන ලද විශේෂ නඩු තීන්දුවකිනුත් මැතිවරණ කොමිසමට බලපෑමක් තිබෙනවා මේ ඡන්දය පවත්වන්න. ඒ නිසා මම හිතනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබුණාට පස්සේ මේක තීරණය කරන්න පුළුවන්. නමුත් මම කියන්න ඕන කම තිබුණේ මේ මැතිවරණය පවත්වන දිනවකවානු පිළිබඳව අප පැහැදිලි කරේ රටේ ව්‍යවස්ථාවේ සහ පනත් අනුව ඉතා පැහැදිලි කරුණු.
හරි දැන් ගරු මන්ත්‍රීතුමාලා දැන් මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව එනකන් අපි යමු. දැන් මේක ශ්‍රේෂ්ඨාධිකරණයට දැන් ගිය කාරණාට ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා. ඔව්.
ගරු කතානායකතුමනි විපක්ෂ නායකතුමා විසින් මතු කරපු ප්‍රශ්නයට නෙවෙයි දැන් මේ ප්‍රතිචාර දක්වන්නේ. මැතිවරණයේ පවත්වන ක්‍රමවේදය දිනවකවානු තීරණය කරන එක මේ ඉන්න විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂවලට හොඳ අවබෝධයක් තියෙනවා. විපක්ෂ නායකතුමා ඇහුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කතානායකවරයාට ලැබිලා තියෙනවා කියන එක කැබිනට් ප්‍රකාශකවරයා විසින් රටට කිව්වා. එතකොට ඔබතුමා කිව්වා තාම ලැබිලා නැහැ කියලා. එතකොට දෙකෙන් කොයි එකද ඔබතුමා කියන එක අපි පිළිගන්නවා. නමුත් කැබිනට් ප්‍රකාශකවරයෙක් මේ වගේ වගකීමකින් තොරව කරපු ප්‍රකාශය
අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය
2023 අංක 34 දරන විසර්ජන පනතේ 6.1 වගන්තිය ප්‍රකාරව 2024 11 27 සිට 2024 12 31 31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ සංවර්ධන වැඩසටහන සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන මගින් සිදුකරන ලද පරිපූරක වෙන්කිරීම පිළිබඳ සටහන සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සමග කියවිය යුතු 27.1 වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ගිණුම් කරන හා මූල්‍ය අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් එවකට අධ්‍යාපන විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යතුමිය විසින් සාදන ලදුව 2024 නොවැම්බර 29 දින ඇති අංක 2412 ඇලඉරක් 34 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි.
ගරු විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමි. මෙම වාර්තා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුය යෝජනා කරමි.
ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා.
Sir, further to the reference made by Honorable Prime Minister to this House and tabling supplementary expenditure, there's an item under the date 19th December allocated to import control by USAID. Honorable Prime Minister, as of 22nd January 2025, there was an executive order by the President Donald Trump ceasing all aid to the world. Is this only an allocation or is cash given on the 31st where this can be disbursed through the import control? Otherwise, this will only be academic exercise. It doesn't matter. I mean, you can check and advise.
I'll check
all,
on
all
that
I
and
want
get
is because if
you.
There is on the 31st, yes. There'll be a deficit. How are you going to do that before the 21st budget?
I'll check on that and get
okay,
back
but
to
you. Also, at the same time, Honourable Prime Minister, now that you're on the floor, please advise what is the impact this country would befall owing to the USA being halted to this right. To the world and Sri Lanka included.
I will respond to that.
Okay. Thank you.
Kusikarma Pasampat Idam Saha Varmarga Matuma.
කරු කතානායකතුමනි 2022 වර්ෂය සඳහා ජාතික පසුවස්සනු කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව කෘෂිකර්ම පසුසම්පත් ඉඩම් සහ වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කරු කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමා
කරු කතානායකතුමනි 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හස්තකර්මාන්ත මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය උපදේශක කාරක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා
2022 වර්ෂය සඳහා පුනරුත්ථාපන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව සහ 2022 වර්ෂය සඳහා උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය.
ගරු කතානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119/4 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 2016 වර්ෂය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සම්පකර සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ 2025 ජනවාරි 21 අඟහරුවාදා මා විසින් ඉදිරිපත් කරන ලද නියෝගවල වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සම්පකර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයයි යෝජනා කළද එහි නියෝගවල දෙවැනි උපලේඛනයේ ගාස්තු ඇතුළත් වන බැවින් 2024/5 වෙනි දින පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණය පරිදි මෙම නියෝග රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙතද යොමු කළ යුතුයි යෝජනා කරමු.
කාරක සභාව වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තා දෙකක් එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි පළවෙනි වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන ලද 2024 වර්ෂයේ සඳහා වූ පූර්ව මැතිවරණ ආයවැය තත්ත්ව පිළිබඳ වාර්තාව 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි 2024/12/24 වෙන දින අංක 24/16/11 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ඊළඟට 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි ඒ කියන්නේ 2024/12/18 දින 24/15/35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද සහ 2017 අංක 12 දරන විදේශ විනිමය පනත 22 වෙනි වගන්තිය යටතේ නියමය ඒ කියන්නේ 2024/12/19 දින 24/15/56 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද සම්බන්ධය වූ එකී කාරක සභාවේ වාර්තා මා ඉදිරිපත් කරමි. වාර්තාව දෙක රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන ලද එක මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙහි දක්වා ඇති උද්දමන ඉලක්කයන් මතුපිට උද්දමනය අපගමනය වීම පිළිබඳ වාර්තාව සහ දෙක 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80යි වරහන් ඇතුලේ දෙක වරහන් ඇතුලේ අ වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මහ බැංකුවේ කාර්යයන් පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එකී වාර්තා සභාවේ ඉදිරිපත් කරමි. ඒ ගැන මම දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. මේ 8න් 7න් 1ක් පිළිබඳව කෙටියෙන් සඳහන් කරන්නම්. ඒක වැදගත් කාරණාවක් නිසා අපේ රටේ උද්දමනය ඉලක්කයක් තියෙනවා 5%. ඒක 2023 එකඟ වෙලා තියෙනවා මුදල් අමාත්‍යාංශය සහ මහා බැංකුව. හරි. එතකොට ඒක කාර්තු දෙකකට වඩා පරාසයක් තියෙනවා ධන දෙක ඍණ දෙක. ඒ කියන්නේ ධන හතත් ධන තුනත් අතර ප්‍රමාණයකට වඩා අඩු හෝ වැඩි වුණොත් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් ඒ වාර්තාව ඉදිරිපත් කළා තියෙනවා. ඒ හරහා අපි දන්නවා බලාපොරොත්තු වෙච්ච උද්ධමනයට වඩා ඉතා අඩු උද්ධමනයක් තමයි දැන් වාර්තාගත වෙන්නේ. ඊට අමතරව ගිය සතියේ ජනවාරි මාසයේ උද්ධමනය මහ බැංකුව විසින් සමාවෙන්න සංකලේකන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරා. ඒක ඍණ 4ට අඩු වෙලා තියෙනවා. එතකොට ගැටලුව තියෙන්නේ මේ ඍණ 4 ඊළඟ ඊට කලින් කාර්තුවේ ඍණ 1.5 ඊට කලින් කාර්තුවේ ඍණ සමාවෙන 0.8 ඊට කලින් කාර්තුවේ 1.4 මේ අවදමනය යම් කිසි විදිහකට වෙනස් කරගෙන අර ඉලක්කයට එන්න මහ බැංකුව කොයි විදිහට ක්‍රියාත්මක වෙනවද කියන එක පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරා කරු කතානායකතුමනි. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ 2024 තුන්වෙනි කාර්තුව වෙනකොට තමයි මේ ඉලක්කයට ඔවුන්ට එන්න අවශ්‍ය වෙන්නේ කියන එක. එතකොට මෙතන තර්කයක් තියෙනවා මේ උද්ධමනය නැවතත් 5% ඉලක්කමට ගේන්න ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ කියන එක. ඒ තමයි පොලි අනුපාතය තවදුරටත් අඩු කරන්නේ නැත්තේ මොකද කියන එක පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරා. එතනදී ඔවුන්ගේ අදහස වුණේ ඔව් අපි පොලි අනුපාතය අඩු කරෝතින් එහෙම උද්ධමනය නැවතත් අර ඉලක්කයට ගේන්න ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එහෙමත් නැත්නම් සමස්ත ඉල්ලුම හරහා රුපියලේ අගයට යම්කිසි බලපෑමක් ඇති වෙන්න පුළුවන්. මොකද තවදුරටත් වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් මේ මේ නවත්වීම ඉවත් කිරීම හරහා සහ ඉල්ලුම වැඩිවීම හරහා. ඉතින් ඒ නිසා ඒ දෙක යම්කිසි විදිහකට බැලන්ස් කරගන්න ඕනේ නිසා තවදුරටත් මේ උද්ධමනයේ 5% ඉලක්කමට අඩුවෙන් ඍණ උද්ධමනයක් තියෙයි කියලා ඊළඟ මාස කිහිපය තුළ. ඔන්න ඔය පැහැදිලි කිරීම මේ වාර්තාවේ සඳහන් කරලා තියෙනවා. අපි ඒක ඉදිරිපත් කරා. තව එක කාරණාවක් තියෙනවා. ඒ තමයි 17 වෙනිදා අයවැය ඉදිරිපත් කරාම සතියක් ඇතුළත අපිට වාර්තාවක් ඉදිරිපත් කරන්න තියෙනවා පාර්ලිමේන්තුවට. ඒ සඳහා අපි දිගින් දිගටම සාකච්ඡා කරා. අපිට අවශ්‍යයි තාක්ෂණික සහාය ගරු කතානායකතුමා. තාම මේ තාක්ෂණික සහාය අපිට ලැබිලා නැහැ. ඉතින් ඒ නිසා මම නැවතත් ඔබතුමාට මේ ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ ප්‍රශ්නේ අපිට විසඳලා දෙන්න කියලා. මොකද තාක්ෂණ සහාය නැතුව අපිට මේ කාර්ග සභාව කරගෙන යන්න අතිශයින්ම අපහසුයි ගරු කතානායකතුමා. බොහොම ස්තුතියි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පෙස්සම් 3යි.
කතානායකතුමනි, මම ඉදිරිපත් කරනවා පානදුර මහවිල හොරණ පාරේ වනහර උයන අංක 3 ඒ ධර්ණ ස්ථානයේදී පදිංචි BDD පෙරේර මහත්මියගෙන් ලැබුණ පෙත්සමක්ද අම්බලන්තොට 2 අම්බලන්තොට රංගිරි විහාර පාරේ අංක 24 3 ධර්ණ ස්ථානයේදී පදිංචි දඩල්ලගේ මුනිදාස මෙන්ඩිස් මහතාගේ ලැබුණ පෙත්සමක්ද 3 මහනුවර හේවහැට පාරේ අංක 71 4 ධර්ණ ස්ථානයේ පදිංචි RUM සරත් රාජකරුණ මහතාගෙන් ලැබුණ පෙත්සමක් පිළිගන්වමි.
කරු පාලන මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මන්ත්‍රීතුමා පෙත්සම් 10යි. ගරු මන්ත්‍රීතුමා නිහාල් ගලප්පත්ති මන්ත්‍රීතුමා. කරු පාලන මන්ත්‍රී හර්ෂණ රාජකරුණ මන්ත්‍රීතුමා පෙත්සම් 3යි. හර්ෂණ රාජකරුණ මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, ගොඩකවෙල ගලහිටිය චූලපාය යන ලිපිනයෙහි පදිංචි DK රණසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද කොළඹ DR විජේවර්ධන මාවත තොග තැපැල් ලංචය මධ්‍යම තැපැල් හුමාරු යන ලිපිනයෙහි සේවය නියුතු RMDSJ රාජපක්ෂ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද කෝනපල හන්දිය කුඹක බටහිර අංක 402 සී ධර්ණ ස්ථානයේ පදිංචි සෙන්රත් හෙට්ටිආරච්චි මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්න.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ.